SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත් වෙන ප්‍රවෘත්ති සනින් සමීප කරයි.
ලෝකේ පුරා තත්විති කතාබහ කිරීම අපි හැමනම් ලෝවට විශේෂාංගයක් සමගින් ආරම්භ කරමු. අද සිකුරාදාට සුවිශේෂ වූ නිත්‍ය විශේෂාංගයේ ලෙසින් අපි ලෝකේ පුරාම තත්විති කතාබහ කිරීම ආරම්භ කරනවා. පුරුදු ලෙසින් අපේ හිතවත් මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා සමගින් AFP ප්‍රතිජාලය නියෝජනය කරමින් අදත් අමල් සූදානම්ින් සිටිනවා. ලෝකේ පුරාම මේ වෙනකොට වාර්තා වෙන උණුසුම්ම කාරණා කිහිපයක් කෙරෙහි අවධානය යොමු කරන්න. අමල් සුබෝදෑසනක් ආයුබෝවන්.
සුබෝදෑසනක් ආයුබෝවන් දිලුක්ෂි.
අපිට කාරණා කිහිපයක් අද දවසේදී කතා බහ කරන්න තියෙනවා. ඒ අතරිනුත් මේ පසුගිය සතියේදී ලෝකේ පුරාම විශාල අවධානයකට ලක්වුණු රුසියානු ජනාධිපතිවරණය පිළිබඳව කතා බහ කිරීමෙන් මම ආරම්භ කරන්න කැමැති. රුසියානු හිටපු ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් හතරවෙනි වතාවටත් රුසියාවේ ජනාධිපතිවරයා බවට පත් වුණා. ඔහුගේ පත්වීම සම්බන්ධවත් යම් යම් මතවාද තියෙනවා ලෝකේ පුරාම. රුසියානු ජනාධිපතිවරණය හරහා පුටින් නැවත පත්වීම ලෝක දේශපාලනයට කොයි වගේ බලපෑමක් ඇති කරාවිද?
දිලුක්ෂි, මේක ඇත්තටම කවුරුත් බලාපොරොත්තු වුණා ඔහු නැවතත් බලයට පැමිණෙයි කියලා. ඔහුගේ ජයග්‍රහණය පිළිබඳ කිසිම සැකයක් තිබුණේ නැහැ. මේ අවස්ථාවේදීත් ඔහු 76%කට අධික ඡන්ද ප්‍රතිශතයක් ලබාගෙන තමයි ජයග්‍රහණය තහවුරු කරේ. ලෝකයේ අනෙකුත් රටවල් දිහා බලපුවාම ඔහුගේ ජයග්‍රහණය සම්බන්ධයෙන් බටහිර රටවල් ඉතාම එතරම් කැමැත්තක් දක්වන බවක් තිබුණේ නැහැ. මොකද බටහිර නායකයන් පසුබට වුණා ඔහුට සුබපතන්න ඔහුගේ ජයග්‍රහණයෙන් පසුව. නමුත් කවුරුත් බලාපොරොත්තු නොවිච්ච විදිහට ඇමරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නම් ඔහුගේ උපදේශකයන්ගේ උපදෙස් පිළිගන්නේ නැතිව පුටින් ජනාධිපතිවරයාට සුබ පැතින් පණිවිඩයක් කරලා තිබුණා. ඒ ඔවුන් දුරකථන සංවාදයකුත් ඇති කරගෙන තිබුණා. ඒ සංවාදයේ ප්‍රතිඵලයක් හැටියට නොදුරු අනාගතයේදී දෙපළ අතර නව සාකච්ඡා වටයක් තියන්නට ඕනේ කියන කාරණාවත් ප්‍රකාශ කරලා තියෙනවා.
ඔව්, හතරවෙනි වතාවට ජනාධිපති වීමෙන් අනතුරුව පුටින්ගේ විදේශ ප්‍රතිපත්තිය ටිකක් වෙනස් කරන්න ඔහු කල්පනා කරගෙන සිටිනවා කියලා තමයි අන්තර්ජාතික ප්‍රවෘත්ති වාර්තා සඳහන් කරන්නේ. මේ මැද පෙරදිග සටන් වලට මැදිහත් වීම වගේ කාරණා ටිකක් අතහැරලා දාලා දේශීය කාරණා වලට මුල්තරක් දෙන්න පුටින් කල්පනා කරගෙන ඉන්නවා කියලා තමයි වාර්තා වන්නේ. පුටින්ගේ මේ තීරණය කොහොමද නිර්වචනය වෙන්නේ අන්තර්ජාතිකව?
ඔව්, මෙතන ඇත්තටම අපි දැක්කොත් සිරියාව සම්බන්ධයෙන් මැද පෙරදිග සම්බන්ධයෙන් ඒ චෝදනාව දිගින් දිගටම එල්ල වෙනවා. ඒ එක්කම යුරෝපයේ තත්බලොත් යුක්‍රේන සම්බන්ධයෙන්ුත් ඒ වගේම චෝදනා එල්ල වෙලා තියෙනවා. පුටින් ජනාධිපතිවරයා ඔහුගේ ඡන්දේ ජයග්‍රහණය කළාට පස්සේ ඔහු එක්තරා විදිහකට විදේශ ප්‍රතිපත්තියේ වෙනත් මගකට යොමු කරන බවක් ඔබ කිව්වා වගේ සඳහන් කරලා තියෙනවා. ඔහු ප්‍රකාශ කරලා තියෙනවා බටහිර රටවල් සමග මීට වඩා හොඳ සුහදතාවයකින් සම්බන්ධතාවයක් ඇති කරගන්න බලාපොරොත්තු වෙනවා. ඒ පිළිබඳව ඉදිරියේදී කටයුතු කිරීමටත් විශේෂයෙන්ම ලෝකයේ මේ අර්බුදකාරී ස්ථානවල ඒ අර්බුද සමනය කර ගැනීම සඳහාත් බටහිර රටවල් සමග කිට්ටු සම්බන්ධතාවයකින් කටයුතු කිරීමටත් ඔහු බලාපොරොත්තු වෙනවා කියලා ඒ අලුත් බලාපොරොත්තුවක් ලබා දීලා තියෙනවා ලෝක සාමයේ පැත්තෙන්.
දැන් මේ රුසියානු ජනාධිපතිවරණය පිළිබඳව කතා බහ කරද්දී මේ ලංකාවට අපේ මව්බිමට වැදගත් වෙන තවත් කාරණාවක් තියෙනවා. ඒ තමයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත්‍රයා, ඒ වගේම වර්තමාන පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ගිහිල්ලා හිටියා ඡන්ද නිරීක්ෂකයෙකු විදිහට මේ රුසියානු ජනාධිපතිවරණේ. හැබැයි යම්කිසි කාරණාවක් මේ වෙනකොට හෙළිදරව් වෙමින් පවතිනවා. ඔහු මේ රුසියානු ජනාධිපතිවරණේ නිරීක්ෂකයෙකු විදිහට සහභාගී වෙලා ඉන්න අනතුරු ඇමරිකාව බලා පිටත්ව යන්නට උත්සාහ දරීමේදී ඔහුට ඒ සඳහා අවසරයක් ලැබුණේ නැහැ. ඇමරිකාවට ඇතුළු වෙන්න අඩු ගණන් ඇමරිකාවට පිටත් වෙන්නට සූදානම් වෙලා තිබුණේ ගුවන් යානයට පවා නැගීමට ඔහුට අවස්ථාවක් ලැබුණේ නැහැ කියලා. මොකක්ද මේ සිදුවීම අමල්?
දිරුක්ෂේත්‍රම නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා රුසියාවට ගිහිල්ලා තිබුණේ රුසියාවේ පාර්ලිමේන්තුව නැත්නම් ඩූමාවේ ආරාධනාවක් මත. ඔහු රුසියානු ඡන්ද නිරීක්ෂණය කිරීම සඳහා ස්වාධීන නිරීක්ෂකයෙක් හැටියට කටයුතු කිරීමට තමයි එහෙට ගිහිල්ලා තිබුණේ. කියන්නේ ඉරිදා තිබිච්ච මැතිවරණයෙන් පස්සේ ඔහුට අවශ්‍යතාවයක් තිබිලා තියෙනවා ඇමරිකාවේ ටෙක්සාස් නුවර තමන්ගේ බාප්පා කෙනෙක්ගේ ගෙදරට ගමන් කරන්නට. එහිදී ඔහු එමිරේට්ස් ගුවන් සේවයේ ගුවන් අවසර පත්‍රය ලබාගෙන තිබුණා. නමුත් ඔහුට එමිරේට්ස් සමාගමෙන් දැන්වලා තිබුණයි කියලා වාර්තා වෙනවා. ඔහුට ඇමරිකාවට ඇතුළු වීමට ඉඩ දෙන්නේ නැහැ. ඒ අනුව ඔහුට මේ ගුවන් යානයට පිවිසෙන්න ඉඩ ලබා දෙන්න බැරියයි කියන කාරණාව එමිරේට්ස් ගුවන් සේවය ඔහුට පවසලා තියෙනවා. ඉතින් මේ අනුව ඔහු මේ බව ලෝකයටම දැන්වුවා ඔහුගේ ට්විටර් පණිවිඩයක් හරහා. ඊට පස්සේ අපිට දැනගන්න ලැබුණේ ඔහුට ඇමරිකානු සංචාරයේ අතහැරලා නැවතත් තම ගම රට බලා ඒමට සිදු වුණයි කියලා.
ඔහුට මේ ගුවන් යානයට පවා නගින්නට ඉඩ ලබා නොදෙන්නට හේතු පාදකුණු කාරණා මොනවාද?
ඔව් දිලක්ෂ, ඇත්තටම මේ ඇමරිකාවට ගමන් ගන්න ඕනෑම ගුවන් යානයකට පිවිසෙන පුද්ගලයෙක් සම්බන්ධයෙන් විශේෂ ආරක්ෂිත වැඩපිළිවෙළක්, එහෙම නැත්නම් ඒ පුද්ගලයා පිළිබඳ පසුවිපරමක් කරන කටයුත්තක් සිද්ධ වෙනවා. ඉතින් මේ අවස්ථාවේදීත් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් එවැනි කාරණාවකදී තමයි ඔහුගේ නම සඳහන් වෙලා ඔහු මේ අපි කියන වොච් ලිස්ට් එකේ ඉන්න පුද්ගලයෙක් නිසා ඔහුට ඒ ගුවන් යානයටවත් පිවිසීමට ඉඩ සලසන්න බැහැයි කියන කාරණාව ප්‍රකාශ කළා තියෙනවා. ඇමරිකානු බලධාරීන් කිසිම අවස්ථාවකදී යම් පුද්ගලයෙක් සම්බන්ධයෙන් මේ ඔහුගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කරන්නට ඕනේ කියන පදනම මත අපට මේ තොරතුරු ලබා දෙන්නේ නැහැ. ඇත්තටම අපි මේ පිළිබඳ කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලයෙන් විමසීමක් කරත් ඒ පිළිබඳ නිශ්චිත තොරතුරක් නැහැ. නමුත් අපිට අනෙකුත් ආරංචි මාර්ගවලින් දැනගන්න තියෙන්නේ මුදල් විසුද්ධිකරණයේ පිළිබඳ පරීක්ෂණ කිහිපයකට ඔහුගේ නම සඳහන් වෙලා, ඇත්තටම මේ වෙනකොට කොළඹ අධිකරණයේ ඔහුට මුදල් විසුද්ධිකරණය සම්බන්ධයෙන් නඩු කිහිපයක් පවරලා තියෙනවා. එවැනි චෝදනාවට ලක් වූ පුද්ගලයන් සම්බන්ධයෙන් ඒ විශේෂ අවධානයක් කරන නිසා ඔහුට ඇමරිකාවට ඇතුල් වීමට ඉඩ නොදීමට තීරණය කරලා තියෙනවායි කියලා. මීට කලින් ලබාගත් විසා බලපත්‍රයක් තිබුණත් ඔහුට රටට ඇතුල් වෙන්නට ඉඩ නොදී තිබෙන්නේ ඔහුට දැනට කොළඹ අධිකරණයේදී මුහුණ දීමට සිදු වෙලා තියෙන ඒ මුදල් විසුද්ධිකරණ චෝදනා නිසායි කියලා.
මේ අමල් මේ ඉතාමත්ම කෙටියෙන් අපි සඳහන් කරමුද කාරණා විදිහට මේ මොනවද මේ නාමල් රාජපක්ෂට එල්ලවලා තියෙන මේ මනී ලොන්ඩරින් මුදල් විසුද්ධිකරණ චෝදනා කියලා?
ඔව්, ඇත්තරම ලංකාවේ සමාගම් කිහිපයක් මිලදී ගැනීම සම්බන්ධයෙන් ඒ චෝදනා එළවලා තියෙනවා. එකක් තමයි මේ හෙලෝ කෝප් කියලා සමාගමක් මිලදී ගැනීම. ඒ එකම ඔහුගේ ගවර්ස් කෝපරේෂන් කියලා තියෙන තවත් සමාගමක් සම්බන්ධයෙන් චෝදනා මතුවලා තියෙනවා. ඒ එකම ශ්‍රී ලංකාවේ රගර් ප්‍රවර්ධනය කිරීම සඳහා සිංගප්පූරු පුද්ගලයෙකුගෙන් ඩොලර් මිලියන 2ක විතර ප්‍රමාණයක් ඔහුගේ නමට ගෙන්වා ගත්තයි කියලා චෝදනාව කියලා තියෙනවා. නමුත් මේ චෝදනා ඔහු ප්‍රතික්ෂේප කළා තියෙනවා. නමුත් ඒ පිළිබඳ නඩු මේ වෙනකොට කොළඹ අධිකරණයේ විමසමින් තියෙනවා.
මේ වෙනකොට තවත් ප්‍රධානතම කාරණාවක් මුළු ලෝකයේ පුරාම කතාබහ වෙමින් පවතිනවා. ඒ තමයි එක්තරා ආයතනයක් විසින් Facebook සමාගම් මගින් පුද්ගලයන්ගේ තොරතුරු ඇතුළත් දත්ත වංචනිකව ලබා ගැනීමේ සිදුවීමක් පිළිබඳව මේක ලෝකයේ ප්‍රබල රාජ්‍යන්වලට දේශපාලනික තන්ත්‍රයට විශේෂයෙන් බලපාන කාරණාවක් බවට පත් වෙලා තියෙනවා. ඔබට මතක ඇති අපේ ප්‍රවෘත්ති ප්‍රකාශවලිනුත් පසුගිය දින දෙක තුන තුළදීම මේ ඔස්ට්‍රේලියාවේ මේ සම්බන්ධව තියෙන කතාබහත් අපි හෙළිදරව් කළා. ඒ තමයි කේම්බ්‍රිජ් ඇනලිටිකා කියන මේ සමාගම විසින් සිදු කරපු එක්තරා ක්‍රියාදාමයක් හේතුවෙන් නැති වෙලා තියෙන තත්වය. මම මුලින්ම දැනගන්න කැමති අමල් මොකද්ද මේ කේම්බ්‍රිජ් ඇනලිටිකා කියලා කියන්නේ කියලා?
දිරුක්ෂි, කේම්බ්‍රිජ් ඇනලිටිකා කියලා කියන්නේ බ්‍රිතාන්‍යයේ ස්ථාපිත කරලා තියෙන සමාගමක්. මේකේ අයිතිය තියෙන්නේ ඇමරිකානු පුද්ගලයන් කීප දෙනෙක් සතුව. කේම්බ්‍රිජ් ඇනලිටිකා ඇත්තටම ප්‍රධාන වශයෙන්ම කරලා තියෙන්නේ Facebook පාවිච්චි කරමින් Facebook එකේ පුද්ගලයන්ගේ ඔවුන්ගේ දිනචරියාව, ඔවුන් මොන වගේ දේවල් වලටද ඔවුන් කැමති, මොන වගේ දේශපාලන නැඹුරුවක් තියෙන පුද්ගලයන්ද, ඔවුන් බලාපොරොත්තු වෙන දේවල් මොනවද, අන්න එවැනි දත්ත ලබාගෙන තමන්ගේ වාණිජ කටයුත්තක් සඳහා, එහෙම නැත්නම් දේශපාලන කටයුත්තක් සඳහා යොමු කිරීමේ කටයුත්තක් තමයි කේම්බ්‍රිජ් ඇනලිටිකා විසින් කරලා තියෙන්නේ.
ඔව්, දැන් එතකොට මේ කේම්බ්‍රිජ් ඇනලිටිකා මේ සමාගම කරපු මේ ක්‍රියාදාමය හෙළිදරව් කර ගැනීම කියන කාරණාවෙදී ලංකාවේ නමත් සඳහන් වෙනවා. මම කැමති ඒ සිදුවීම පිළිබඳව ටිකක් කතාබහ කරන්න.
ඔව් දිලු, ක්ෂේත්‍රයේ මේ කේම්බ්‍රිජ් ඇනලිටිකා මෙවැනි දෙයක් කරනවයි කියන ඉස්ලාම කරලියට එන්නේ ඒ පිළිබඳව බ්‍රිතාන්‍ය චැනල් 4 රූපවාහිනී නාලිකා විසින් කරපු විමර්ශනයක ප්‍රතිඵලයක් හැටියටයි. මෙහිදී චැනල් 4 ආයතනයේ ඔවුන්ගේ ඒ මාධ්‍යවේදීන් කේම්බ්‍රිජ් ඇනලිටිකා නිලධාරීන් සමග කරපු සාකච්ඡාවේදී ඔවුන් කේම්බ්‍රිජ් ඇනලිටිකා නිලධාරීන් ඉල්ලීමක් කරනවා ශ්‍රී ලංකාවේ ඡන්දයක තමන්ට අවශ්‍ය ඡන්ද අපේක්ෂකයන්ට වාසි වෙන ආකාරයෙන් කටයුතු කරන්නේ කොහොමද කියලා විමසීමක් කරනවා. එතනදී තමයි මේ කේම්බ්‍රිජ් ඇනලිටිකා නිලධාරීන් ඔවුන් කියන්නේ අපි මෙවැනි දේවල් මිට කලින් කළා තියෙනවා. විශේෂයෙන්ම 2015 ඇමරිකාවේදී පැවති මැතිවරණ ප්‍රචාරක කටයුතු වලදී ඔවුන් කරපු කියපු දේවල් පිළිබඳ ඔවුන් එක්තරා දුරක විදියකට අතිශෝක්තියනුත් කතා කළයි කියලා වාර්තා වෙනවා. මේ සියල්ලම රූපවාහිනී ටෙලිවිෂන් කැමරාවලින් මේක රහසිගතව පටිගත කරගෙන මේ හෙළිදරව් කරනවා. ඒ කියන්නේ Facebook පාවිච්චි කරන පුද්ගලයන් මිලියන 50කගේ විතර දත්ත හොරකම් කළයි කියන කාරණාව එළිදරව් වෙන්නේ ඇත්තටම ශ්‍රී ලංකාවේ මැතිවරණයකට බලපෑම් කරන්නේ කොහොමද කියන කාරණාව සාකච්ඡා කිරීමේදී.
ඒකත් මේ සුවිශේෂී කාරණාවක්. මං හිතන්නේ ගෙවිලගිය පළාත් පාලන මැතිවරණය හා සම්බන්ධ වෙන්න ඕනේ.
ඔව් දිලක්ෂ මොකද මේ කාරණාව සිද්ධ වෙන්නේ ගිය අවුරුද්දේ අවසාන භාගයේදී ඔවුන් එතකොට ඇත්තටම ඉලක්ක කරන්නේ ශ්‍රී ලංකාවේ පැවති පළාත් පාලන මැතිවරණය එන්න ඕන මොකද පළාත් පාලන මැතිවරණය විතරයි ඒ ආසන්නයේ තිබිච්ච ශ්‍රී ලංකාවේ තිබිච්ච ප්‍රධාන මැතිවරණයක් වෙන්නේ
ඔව් දැන් එතකොට මේ කාරණාව සම්බන්ධයෙන් Facebook සමාගමට විශාල චෝදනාවක් එල්ල වෙනවා අපි දැක්කා Facebook අධිපති මාක් සකබර්ග් මේ සම්බන්ධව CNN මාධ්‍ය ජාලයට යම් ප්‍රකාශයක් කළා මේ සමාව අයදලා තිබුණා තමන්ගේ පාරිභෝගිකයන්ගෙන් ඇත්තටම Facebook සමාගම හිතලවත් නැහැ මෙවැනි දෙයක් වෙයි කියලා මේක ලෝක මේ සමාජ ජාල මාධ්‍ය භාවිත කිරීම සම්බන්ධයෙන් පුද්ගලයන්ගේ තොරතුරු පෞද්ගලික තොරතුරු ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් පවතින නීති විශාල වශයෙන් බිඳීමකට ලක්ුණ අවස්ථාවක් විදිහට හඳුන්වන්නට පුළුවන් ඇත්තටම මේ සම්බන්ධව කොයි වගේ කතාබහක්ද මේ ලෝකේ ප්‍රබල රාජ්‍ය සහ ලෝක මතය දේශපාලන මතය සහ අනිකුත් ලෝක ප්‍රවෘත්ති ආයතන සතුව තියෙන මතය මොන වගේද
දිලුක්ෂේත්‍ර මේ සම්බන්ධයෙන් විශේෂම ඇමරිකාව සහ බ්‍රිතාන්‍ය මේ වෙනකොට පරීක්ෂණ ආරම්භ කළා තියෙනවා. Facebook සමාගමට සිද්ධ වෙනවා ඒ වායේදී සාක්ෂි ලබා දීලා තමන්ගේ නිර්දෝෂීභාවය ඔප්පු කරන්න. විශේෂම බ්‍රිතාන්‍ය චෝදනා එල්ල කරන්නේ Facebook ආයතනයේ තමන් සතු විශාල දත්ත ප්‍රමාණය ආරක්ෂා කිරීම සඳහා ඒ වායේ විශ්වාසනීයත්වය පවතින ආකාරයට කටයුතු කරේ නැහැ කියලා මේ විශ්වාසනීයත්වයේ බිඳ වැටීමක් සිද්ධ වුණා. ඒක සාපරාධී ක්‍රියාවක් හැටියට තමයි බ්‍රිතාන්‍යත් ඇමරිකාවත් මේ වෙනකොට අර්ථ දක්වලා තියෙන්නේ. නමුත් මේ රටවල් දෙක Facebook සමාගමත් එක්ක මේ සාකච්ඡාව ආරම්භ කරන්නට කලින් ආසියාවෙන් මේ කටයුතු ආරම්භ කළා ඉවරයි. විශේෂයෙන්ම සිංගප්පූරුව මේ වෙනකොට Facebook බලධාරීන් සමග මේ පිළිබඳ දිගින් දිගටම ඔවුන්ව ප්‍රශ්න කරලා මේ පිළිබඳ දැනටමත් ඒ විමර්ශන ආරම්භ කළා තියෙනවා. ඒ එක්කම ඇමරිකාවේ බලධාරීන් විසින් Facebook සමාගමට දඩයක් නියම කරන්නට ඕනේ කියන කාරණාවත් සාකච්ඡාවට භාජනය වෙලා තියෙනවා. ඉතින් මේක අවසන් වෙන්නේ Facebook සමාගමට දැනට ඒ දත්ත ගබඩා කරන ආකාරය සහ දත්ත අනෙකුත් අයට ලබා දෙන ආකාරය පිළිබඳ නැවත සිතා බැලීමක් කරන්නට සිද්ධ වෙනවා. එහෙමත් නැත්නම් ක්‍රමවේදය ලොකු වෙනසකට ලක් කරන්නට සිද්ධ වෙයි කියන කාරණාවන් බොහොම පැහැදිලිවම ඉස්මතු වෙලා තියෙනවා.
මීළඟ අවධානය යොමුවන්නේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය වෙත. ඔබ දන්නවා 37 වැනි සතිවාරය පැවැත්වෙමින් තියෙන මේ දිනවල ශ්‍රී ලංකාව පිළිබඳව විශේෂිත ප්‍රකාශයක් සිදු කරන්නටත් නියමිතයි කියලා ඒ සම්බන්ධයෙන් වන තොරතුරු මොනවද කියලාත් බොහෝ දෙනෙක් අවධානයෙන් සිටියේ. පසුගිය බදාදා මේ කාර්යභාරය පැවැත්වුණා. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් නියෝජ්‍ය කොමසාරිස්වරය යම් ප්‍රකාශයක් කළා. ඊට පස්සේ ශ්‍රී ලංකාවෙන් ගිය රාජතාන්ත්‍රික දූත පිරිසත් යම් කිසි වූ ප්‍රකාශයක් කළා මේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මේ මණ්ඩලයේදී සැසිවාරයේදී. මාය පිළිබඳව මීළඟට අවධානය යොමු කරන්න කැමැති අමල් මුලින්ම මේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් නියෝජ්‍ය කොමසාරිස්වරය කරපු ප්‍රකාශයේ විශේෂතා මොනවද?
දිලක්ෂ මෙතන කේට් ගිල්මෝ ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාව යම්කිසි ප්‍රගතියක් ලබලා තියෙනවා ඒ පැසසුමට ලක් කරනවා. නමුත් බලාපොරොත්තු වෙච්ච තරම් වේගයෙන් ඉක්මනින් මේ කටයුත්ත සිද්ධ වෙන්නේ නැහැ කියන එක. ඇය ඇත්තටම ඉල්ලීමක් කරන්නේ ශ්‍රී ලංකාවට වගවීම සම්බන්ධයෙන් ඒ වගේම ඒ පීඩාවට පත්වෙච්ච පුද්ගලයන්ගේ පවුල් සම්බන්ධයෙන් ඒ වන්දි ලබා දීමේ කටයුත්ත තවත් වේගවත් කරන්න කියලා. ඉතින් පහුගිය සැසිය එක්ක සංසන්දනය කරනකොට ශ්‍රී ලංකාවට ලොකු බලපෑමක් කරන කාරණාවක් නෙමෙයි. නමුත් ඔවුන් මිට කලිනුත් කියපු දේ නැවතත් අවධාරණය කිරීමක් තමයි සිද්ධ කරලා තියෙන්නේ.
හැබැයි මල් මෙහිදී විශේෂතම කාරණාව බවට පත් වෙන්නේ ඇය සඳහන් කිරීමක් කරනවා මේ අන්තර්ජාතික අධිකරණයක් පිහිටුවීමේ වැදගත්කම අන්තර්ජාතික අනිකුත් රාජ්‍යවල මැදිහත් වීමක් ඊට අවශ්‍යයි කියන කාරණාව. එතනින් ගම්ය වෙනවා ශ්‍රී ලංකාවේ අධිකරණ ක්‍රියාදාමය ඒ අධිකරණ පද්ධතිය පිළිබඳව විශ්වාසයක් කොනට නැහැ කියන කාරණාව පිළිබඳව මේ පිළිබඳව මොනවද වර්තාවෙන් තොරතුරු?
අතර දෙලුෂි එතනත් අතරම ශ්‍රී ලංකාවේ රජය පැත්තෙන් කරුණු දක්වන අවස්ථාවේදී ඔවුන් කියා තිබෙන ශ්‍රී ලංකාවට මේ කාරණාව සම්බන්ධයෙන් පියවරින් පියවර ගමන් කරනවා මිසක් එකපාරට මේ සියල්ලම කරන්න බැරියයි කියලා. නමුත් මේ ජාත්‍යන්තර අධිකරණයක් සම්බන්ධයෙන් මැදිහත් වීමක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ විවස්ථාවට ඔබෙන් කටයුතු කිරීමට ශ්‍රී ලංකාවට හැකියාවක් නැතයි කියන කාරණාව මීට කලින් අවස්ථාවලදීත් පැහැදිලි කරලා තියෙනවා. නමුත් මේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් විදේශ අධිකරණයක අවශ්‍යතාවයේ ඉස්මතු වෙන්නේ ශ්‍රී ලංකාව මේ කටයුත්ත කල්මැරීමක් කරනවායි කියන චෝදනාව තුළ. ඉතින් එතනදී ඇතර ඒක ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් තර්ජනයක් හැටියට ඉදිරිපත් කළාට ප්‍රායෝගිකව ඉටු කරන්න පුළුවන් කාරණාවක් නෙමෙයි. මොකද ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථානුකූලව එවැනි අධිකරණයක් ස්ථාපිත කිරීමේ එවැනි හැකියාවක් නැති නිසා. ඉතින් මේක ඇත්තටම ජාත්‍යන්තර ප්‍රජාව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඔවුන්ගේ අප්‍රසාදය ප්‍රකාශ කිරීමක් හැරෙන්නට ඇත්තටම ශ්‍රී ලංකාවට එවැනි දෙයක් සම්බන්ධයෙන් බලපෑමක් කරන්න නම් හැකියාවක් නැහැ.
දැන් ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් රාජතාන්ත්‍රිකයන් තිදෙනෙක් සම්බන්ධ වුණා. විදේශ අමාත්‍ය තිලක් මාරපන, විශේෂ කාර්යභාර අමාත්‍ය සරත් අමනුගම සහ පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසල් මුස්තාපා ඇතුළු තවත් සමාජිකයින් ගණනාවක්. දැන් මෙහිදී විදේශ අමාත්‍ය තිලක් මාරපන මහතා ප්‍රකාශයක් කරමින් ශ්‍රී ලංකා පැත්තෙන් කරුණ ඉදිරිපත් කිරීමක් කළා. දැන් ඔබ සඳහන් කරපු කාරණාවට අමතරව මේ විශේෂ අධිකරණ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සතුව තියෙන නීති අනුකූල භාවය ප්‍රකාශ කිරීමට අමතරව විදේශ අමාත්‍යවරයා තව මොනවද එහිදී සඳහන් කරපු විශේෂතා?
දැන් ඒකට අත්‍යවම ඉලක්ෂය දැනටමත් රජය විසින් අරගෙන තියෙන පියවරක් හැටියට සාමාන්‍ය ජනතාවගෙන් හමුදාව අත්පත් කරගත්ත ඉඩම් සම්බන්ධයෙන් උතුරු ප්‍රදේශයේ දැනට හමුදාව පෞද්ගලික ඉඩම් පවරා ගත්තේ වයින් 70%ක් මේ වෙනකොට මුදා හැරලා තියෙන කියන කාරණාවත් ඔහු ප්‍රකාශයට පත් කරා. ඉතුරු ඉඩම් ප්‍රමාණයත් හැකි ඉක්මනින් ඒ ජනතාවට ලබා දීමට, එහෙම නැත්නම් ඒ වෙනුවට වන්දි ලබා දීමේ කටයුත්තත් වේගවත් කරන බවටත් පොරොන්දුවක් ලබා දුන්නා. ඉතින් ඇත්තටම මේ ඒ පිළිබඳ ඔහු රජය ගත්තු පියවර සම්බන්ධයෙන් මේ සැසියේදී අවධානය යොමු කළා.
හොඳයි, මල් සුපුරුදු ලෙසින් ස්තුතිය පළ කරමින් අපි අද කතා බහට නිමාව තබනවා. බොහොම ස්තුතියි මේ සතියේ ලෝවටා විශේෂාංගයට එකතු වීම පිළිබඳව. අපි එහෙමනම් ලබන සතියේ සිකුරාදා යළිත් හමු වෙමු. එතෙක් ඔබට ආයුබෝවන්.
ආයුබෝවන් දිලුක්ෂි. We'll be right back.